SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එහෙමනම් දැන් අපි අද ලෝ වටා විශේෂාංගය ආරම්භ කරමු. අපි කලින් විස්තර ඔබට ගෙනාපු ආකාරයට මේ වෙනකොට නිමාවට පත්වලා තියෙන එංගලන්තයේ පැවැත්වුණු ජනමත විචාරණේ සම්බන්ධව. මේ සම්බන්ධව අපි දිගින් දිගටම ඔබට තොරතුරු අරගෙන ආවා පසුගිය සතිවලදීත්. විශාල උණුසුමක් ලෝකේ පුරාම නිර්මාණය කරලා තිබුණ මේ සිදුවීම එංගලන්තය තවදුරටත් යුරෝපා සංගමයට ආයත් රාජ්‍යයක් විදිහට පැවතිය යුතුද නැද්ද කියන ජනමත විචාරණය. මේක ඊයේ ආරම්භ වුණා. අද ඔස්ට්‍රේලියානු වේලාවෙන් උදේ 7ට මේක නිමාවට පත් වුණා. අපිට දැන් වෙනකොට නම් හරි ප්‍රවෘත්තියක් වාර්තා වෙන්නේ නැහැ ප්‍රතිඵල පිළිබඳව. නමුත් ඇති වෙලා තිබුණු ප්‍රවණතාව පිළිබඳව අපිට යම් කිසි වූ සමාලෝචනයක් දෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව වන උණුසුම් කතාබහෙන් අද දවසේදී අපි ආරම්භ කරමු ලෝ වටා විශේෂාංගය. තවත් උණුසුම් කරුණු කාරණා කීපයක් තියෙන අවධානයට ලක් කරන්න. සුපුරුදු විදිහට AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධවේදී අමල් ජයසිංහ මහතා දැන් සූදානම්ින් සිටිනේ. අමල්, ඔබට ආයුබෝවන්. දැන් මේ වෙනකොට මේ ජනමත විචාරණේ අලුත්ම තත්ත්වයේ විදිහට මොකක්ද වාර්තා වෙන ප්‍රවණතාව?
දිලුක්ෂි, සාමාන්‍යයෙන් ජනමත විචාරණයක් එහෙම නැත්නම් ඡන්දයක් තියෙන අවස්ථාවකදී ඒ ඡන්ද ප්‍රකාශ කරපු අය ඡන්ද පොලෙන් එළියට එනකොට ඔවුන්ගෙන් ජනමත විමසන එහෙම නැත්නම් ඔවුන්ගේ අදහස් විමසන ඒ ක්‍රමවේදය අපි කියන මේ එක්සිට් පෝල් එකක්, එවැනි දෙයක් මේ අවස්ථාවේ තිබීමට ඉඩ ලබා දීලා නැහැ බලධාරීන් විසින්. ඉතින් ඒ නිසා අපිට කියන්නට අමාරුයි කොයි විදියට මේ ප්‍රතිඵලය ලැබෙයිද කියලා. නමුත් අපි බැලුවොත් විශේෂයෙන්ම මේ බුකිවල ඔට්ටු අල්ලන පුද්ගලයන් කොයි විදියටද මේ ප්‍රතිඵලය එන්නේ කියන ඔවුන් අනුමාන කරන විදිය බලපුවාම, දැනට තියෙන සමභාවිතාව බලපුවාම 70%ක් විතර විශ්වාස කරනවා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ දිගටම රැඳී ඉඳී කියලා. ඒ එක්කම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් විය යුතුයි කියලා කියන ඒ කණ්ඩායම, ඒ මතයට සහය දක්වපු ඒ පක්ෂ සහය අනිකුත් කොටස් 42%ක විතර වගේ සහයෝගයක් තියෙන බව වාර්තා වුණා. නමුත් අපිට මේ අවසාන ප්‍රතිඵලය දකින්නට වෙන්නේ අද හවස විතර වෙනකොට. නමුත් මේකත් යම් තරම් විදිහකට අර ස්කොට්ලන්තය සම්බන්ධයෙන් තිබිච්ච ජනමත විචාරණය හා කිට්ටු හැටියට දක්වන්න පුළුවන්. මොකද මේ දෙපාර්ශ්වයම කරට කර ඉන්නවා කියන මතය තමයි මේ වෙනකොට ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ.
ඔව්, අපිට වාර්තා වෙන විදිහට ඊසාන දිග ඔස්ට්‍රේලියානු සම්මත වේලාවෙන් සවස 4ට විතර වගේ වෙනකොට තමයි ප්‍රතිඵල වාර්තා වෙන්නේ. අපි බලමු මොන වගේ ප්‍රවණතාවක් මොන වගේ මතයක්ද ජනතාව නියෝජනය කරලා තියෙන්නේ කියලා. මම අමල් ඉතාම කෙටියෙන් දැනගන්නට කැමතියි ඇයි මෙවැනි ජනමත විචාරණයක් පැවැත්ුණේ කියලා.
මේක ඇත්තටම දිලුක්ෂි, ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයා ඔහු ඡන්දය දිනන අවස්ථාවේදී ඔහු ඡන්ද පොරොන්දුවක් හැටියට තමයි ප්‍රකාශ කළේ රටේ ජනතාවගේ අදහස විමසනවයි කියලා, තවදුරටත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුතුද නැද්ද කියලා. ඉතින් ඒ දුන්න ඡන්ද පොරොන්දුවක් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි මේ ජනමත විචාරණ ඇති වෙන්නේ. නමුත් කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදියට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් වෙන් වෙන්න ඕනේ කියන ඒ කණ්ඩායම ශක්තිමත් වුණා මේ ඡන්ද ව්‍යාපාරයේදී. ඉතින් ඒක නිසා තමයි අතරම ලෝක අවධානය හුඟක් යොමුනේ මේ කාරණාවට. නමුත් හුඟක් අය බලාපොරොත්තු වෙනවා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමේ රැඳී සිටී කියලා.
ඊළඟට අපි අවධානය යොමු කරමු තවත් සුවිශේෂී කාරණාවක් පිළිබඳව. ඇමරිකාවේ සෙනෙට් සභාව පිළිබඳව එහි ඇති වුණු වෙනස්කම් පිළිබඳව අපි ගිය වසරේදී කතා බහ කළා, ඔබට මතක ඇති. වත්මන් පාලන තන්ත්‍රය වන ඩෙමොක්‍රටික් පක්ෂයේ සමාජික සංඛ්‍යාව අවම වීම හරහා ජනාධිපති බැරක් ඔබාමාට සෙනෙට් සභාවෙන් යම් යම් තීන්දු තීරණ සම්මත කර ගැනීමේදී මතුවුණු අපහසුතාව පිළිබඳව අපි කතා බහ කළා. දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා සෙනෙට් සභාවේ එක්තරා දැඩි තීන්දුවක් පිළිබඳව. මේ තීන්දුව සමපාත වෙනවා පසුගිය සතියේදී අපට අහන්නට ලැබුණු ෆ්ලොරිඩාහි ඔලෙන්ඩෝ රාත්‍රී සමාජ ශාලාවේදී සිදුවුණු වෙඩි තැබීමේ සිදුවීම. සිදුවෙලා තියෙන්නේ ඇමරිකාවේ මතභේදාත්මක කාරණාවක් බවට පත්වෙලා තියෙන ගිනි අවි පාලනය කිරීමේ නීති වලට සෙනෙට් සභාවේ අනුමැතිය නොලැබීම. අමල්, මම දැනගන්නට කැමති සෙනෙට් සභාවේ මේ තීරණේ ප්‍රධාන පරමාර්ථය වෙලා තියෙන මොකක්ද කියලා. දැන් මේක තමයි ඇමරිකාවට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන කාරණේත්.
දිලුක්ෂි, ඔබාමා ජනාධිපතිවරයා දිගින් දිගටම උත්සාහ කරනවා මේ අවි ආයුධ සම්බන්ධයෙන් වැඩි තහංචි එහෙම නැත්නම් ඒව පාලනය කිරීම පිළිබඳ අනපනත් ගේන්න. නමුත් ඇමරිකාවේ ඒ දෙවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවට ඇති වෙලා තියෙන අයිතියක් තමයි ආයුධයක් තමන් සන්තකේ තබා ගැනීම. ඉතින් ඒ අයිතිය වෙනස් කරන්නට විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ අය කිසිසේත්ම ඉඩ ලබා දෙන්නේ නැහැ. මේ වෙනකොට අනපනත් 100කට වැඩි ප්‍රමාණයක් ගෙනත් තියෙනවා මේ අවියායුධ පාලනය කිරීම සම්බන්ධයෙන්. නමුත් ඒ එකක්වත් කොංග්‍රසයේ විසින් අනුමත කරන්නේ නැහැ, විශේෂයෙන්ම ඔබාමා ජනාධිපතිවරයාට මේ කොංග්‍රස් සභාවේ බහුතරයක් නැති නිසා. ඉතින් මේ රිපබ්ලිකන් පක්ෂයේ අයගේ සහය නැතිව ඔහුට මේ නීතිය ගෙනෙන්නට බෑ. නමුත් මේ ඕලැන්ඩෝ සිද්ධීන් පස්සේ 49 දෙනෙක් ඝාතනය වීමත් එක්කලා ඩෙමොක්‍රටික් පක්ෂය තීන්දුවක් අරගෙන තිබුණා, බොහොම දැඩි තීන්දුවක්. කොහොම හරි මේක බල කරලා කොංග්‍රසයේ සහය අරගෙන අවියායුධ පාලනය ඇති කරනවායි කියලා විශේෂයෙන්ම ඔවුන්ගේ තර්කය වෙලා තියෙන්නේ. දැනට ගුවන් යානයකට පිවිසෙන්නට අවසර නැති, ගුවන් යානයකට තර්ජනයක් තියෙනවායි කියලා දැනට සෝදුගත වෙලා ඉන්න පුද්ගලයන්, බ්ලැක් ලිස්ට් එකේ ඉන්න පුද්ගලයන්ට උනත් අද ඇමරිකාවේ කඩයකට ගිහිල්ලා ගිනි අවියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඩෙමොක්‍රටික් පක්ෂයට ඕන උනේ දැනට ඒ තියෙන අවස්ථාව නැති කරන්නට ඒ නීති සම්පාදනය කරන්න. නමුත් ඒකට රිපබ්ලිකන් පක්ෂය කිසිසේත්ම අනුමැතිය ලබා දුන්නේ නැති නිසා තමයි මේ ඩෙමොක්‍රටික් පක්ෂයේ සභිකයන් 100ක් පමණ දෙනෙක් කොංග්‍රස් සභාවේ ඇතුලේ වාඩි වෙලා ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කරේ. මේක ඉතාමත්ම විරල අවස්ථාවක්, මේ විදිහට විරෝධතාවය මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීම.
ඊළඟට අවධානය යොමු කරමු කොලොම්බියාවේ ඇතිවලා තියෙන අලුත්ම ප්‍රවණතාව පිළිබඳව. ඇත්තටම අමල්, මේක තමයි අපිට වාර්තා වෙන දීර්ඝතම සිවිල් අර්බුදය ලෝකේ පුරා. මේ වෙනකන් අපිට වාර්තා වුණු සිවිල් අර්බුද පිළිබඳව සලකා බැලීමේදී කොලොම්බියානු රජයත් කැරලිකාර ෆාක් කියන සංවිධානයත් අතර සටන් විරාම ගිවිසුමකට ඇති වෙන එකඟතාව පිළිබඳව ලෝකේ පුරාම මේ වෙනකොට කතාබහ වෙනවා. ඒ හරහා දකුණු ඇමරිකානු කලාපයටත් කොලොම්බියාව රාජ්‍යයක් විදිහටත් ඇති කරගත්ත සාම මාවත පිළිබඳව බොහෝ දිනකගේ කතාබහට අන්තර්ජාතික විචාරකයන්ගේ අවධානයට ලක් වෙලා තියෙන වකවානුවක්. අමල්, මම දැනගන්නට කැමති කවුද මේ ෆාක් කියන සංවිධානය? මේගොල්ලෝ මීට වසර 50කට වගේ ඉහතදී ඇති කරපු මේ අර්බුදය මොකක්ද රට තුළ?
දිලක්ෂි, මේ සංවිධානයේ ඇත්තටම ගොවි ජනතාවගේ ඒ වාමාංශික අදහස් තිබිච්ච ගොවි ජනතාව තමන්ගේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ඇති කරපු උද්ඝෝෂණයක් පස්සේ ඒක තවත් උත්සන්න වෙලා ඒක දේශපාලන ස්වරූපයක් අරගෙන ඔවුන් වාමාංශික ගරිල්ලා කණ්ඩායමක් හැටියට තමයි 1965 දී මුලින්ම ඉස්මතු වෙන්නේ. දශක කීපයකට පස්සේ ඔවුන් රජයත් සමග යුද්ධ කරලා රටේ සෑහෙන පිරිසක් ඔවුන්ගේ බලයේ යටතේ පවත්වාගෙන ඔවුන් ඉතා සාර්ථකව කොකේන් කියන ඒ මත්ද්‍රව්‍ය පාලනය කිරීම ආරම්භ කරනවා. ඉතින් ඇත්තටම ලතින් ඇමරිකාවේ මේ කොකේන් සම්බන්ධයෙන් ප්‍රධානම, ලෝකේ ප්‍රධානම තැනට පත්වලා තිබුණේ කොලොම්බියාව, විශේෂයෙන්ම මේ ෆාක් සංවිධානය ඒ ව්‍යාපාරයේ ඔවුන් සතුව තිබිච්ච නිසා. ඉතින් වාමාංශික ගරිල්ලන් හැටියට මුලින් ආරම්භ වුණත් පසුව ඔවුන් මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබලයන් හැටියට, ඒ සන්නද්ධ කණ්ඩායමක් හැටියට පහුගිය දශක කීපෙදී කටයුතු කළා. ඔවුන්ගේ කටයුතු නිසා මේ අවුරුදු 50ට දැනට දැනගන්න තියෙන විදිහට 260,000 විතර ජනතාවක් ජීවිතක්ෂයට පත්වලා තියෙනවා. ඒ වගේම තවත් 45,000 විතර වගේ ප්‍රමාණයක් ආගියතක් නැtei කියලා වාර්තා වෙලා තියෙනවා. ඊටත් අමතරව දසලක්ෂ සංඛ්‍යාවක් රටේ ජනතාව අවතැන් වෙලා තියෙනවා මේ යුද්ධය නිසා. ඉතින් මෙවැනි වටපිටාවක් තුළ ලෝකයේ දැනට තියෙන දීර්ඝතම සිවිල් යුද්ධය, නමුත් පහුගිය අවුරුදු 3 ඇතිවෙච්ච ඒ සාම සාකච්ඡාවට ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට ස්ථිර සටන් විරාමයක් ඇති කරගැනීමේ තත්වයට දැන් පත්වලා තියෙනවා. මේ සාකච්ඡා පැවැත්තුනේ කියුබාවේ. ඒ අවුරුදු 3ක සාකච්ඡාවට වලින් පස්සේ දැන් රට අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්නට ඒ පිළිබඳ නිල ප්‍රකාශය මේ සතියේදී ප්‍රකාශ කිරීමට, ඒ කියන්නේ කොලොම්බියානු බලධාරීනුත් ඒ වගේම මේ ෆාක් සංවිධානයේ ඒ නායකයිනුත් ඔවුන් දැන් එකඟතාවයකට පත් වෙලා තියෙනවා.
ලෝකේ පුරාම සිදුවන දේශපාලන ප්‍රවණතා සහ යම් යම් බලපෙරළි පිළිබඳව අවධානය යොමු කරමින් සිටින ඔබට මේ අපි කෙටියෙන් හෝ ඉදිරිපත් කරන කරුණු කාරණා වඩාත් වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. මොකද අද දවස ටිකක් අපිට කාල වේලාව සීමා සහිත වෙන දවසක්. මාසයේ අන්තිම සිකුරාදා නිසා අපි වැඩිපුර කාල වේලාවක් ලබා ගන්නට උත්සාහ කරන්නේ නැහැ මේ විශේෂාංගයට. නමුත් අත්‍යවශ්‍ය කරුණු කෙටියෙන් හෝ ඔබට ඉදිරිපත් කිරීමයි අපේ පරමාර්ථය වෙන්නේ. අපි ඉක්මනින්ම යනවා ඊළඟ කාරණාවට. උතුරු කොරියාවේ ඇතිවලා තියෙන පාලන තන්ත්‍රය පිළිබඳව දීර්ඝ වශයෙන් අපි කතා බහ කළා. වත්මන් පාලක කිම් ජොං යුන්ගේ මේ අත්නෝමතික පාලන ක්‍රමයත්, එතකොට බටහිර බලවතුන්ට නොනැමෙන ස්වභාවයත්, න්‍යෂ්ටික පරේෂණ සහ අත්හදා බැලීම් පිළිබඳවත් දීර්ඝ වශයෙන් අපි කතා බහ කරලායි තියෙන්නේ. ලෝකයේ පිළිබඳ උනන්දුවක් දක්වන ඔබත් යම් කිසිව අවබෝධයකින් නැති. මේ සතිය වෙද්දී අපිට වාර්තා වෙනවා කිම් ජොං යුන්ගේ තවත් මිසයිල් අත්හදා බැලීමක් පිළිබඳව. කිම් ජොං යුන්ගේ මොකද්ද මේකේ පරමාර්ථය වුණේ? බටහිර බලවතුන්ගේ ප්‍රතිචාරය මොකක්ද?
මේ මිසයිල් අත්හදා බැලීම ඇත්තටම මීට කලින් වෙච්චේවට වැඩිය වඩා දුරදිග යන්න පුළුවන් මිසයිලයක් හැටියටයි මේක නම් කරලා තියෙන්නේ. කිලෝමීටර් 2500 ඉඳලා 4000 දක්වා දුර ඉලක්ක වලට ප්‍රහාර එල්ල කරන්නට පුළුවන් මිසයිලයක්. ඇත්තටම රටේ නායකයා නම් මේ අවස්ථාවේ කියලා තියෙන ඌට දැන් හැකියාව තියෙනවයි කියලා පැසිෆික් සාගරයේ තියෙන ඇමරිකාවේ ඒ යුද කඳවුරු වලට ප්‍රහාර කිරීමේ හැකියාව තියෙනවයි කියලා. ඌ ඇත්තටම එක්සත් ජාතීන්ගේ සියලුම ඒ සම්බාධක පිටුපා යමින් තමයි මේ ක්‍රියාව කරලා තියෙන්නේ. මේ වෙනකොට ජපානයේ ඒ වගේම බ්‍රිතාන්‍යයේ ඒ එක්කම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේවා හෙලා දැකලා තියෙනවා. නමුත් ඒ සඳහා පියවරක් ගැනීමට හැකියාවක් නැහැ. මොකද දැනටමත් උතුරු කොරියාවට විරුද්ධව ආර්ථික සම්බාධක තවත් උත්සන්න කරලා තියෙන ඉතින් මින් එහාට ගන්න සම්බාධක ඇති කරන්න අවස්ථාවක් නැති තරමටයි දැන් තියෙන්නේ. නමුත් මේ කිසිවක් නොසලකා උතුරු කොරියාව දැන් මේ තුන්වෙනි වතාවට මෙහෙම කරලා තියෙනවා. ඉතින් ඉදිරියට කරන බවත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා.
ඊළඟට අපි මේ ඉන්දියාවට යමු. ඉන්දියාවේ ස්වාභාවික වැසෙන හේතුවෙන් මියගිය විශාල පිරිසක් පිළිබඳව වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ විදුලි කැටීමේ හින්දා 90කට අධික සංඛ්‍යාවක් මියගිය ප්‍රවෘත්තිය ඉතාමත්ම සෝචනීය ප්‍රවෘත්තියක්. අපි දන්නවා අකුණු කැටීම් වලින් ජනතාව මිය යනවා මේ හදිසි ආපදා තත්වයන් යටතේ. නමුත් 93 දෙනෙක් වගේ ප්‍රමාණයක් මිය යාම සැලකිය යුතු සංඛ්‍යාවක්.
මේක ඇත්තටම සිද්ධ වෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ තියෙන බිහාර් ප්‍රාන්තේ මෝසන් සුළං ඒකම මෝසන් වැහි ඇතිවීමත් එක්කලා මෙවැනි විදුලි කිටීම් සාමාන්‍ය දෙයක් වුණාට මෙවර මේ ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව වෙනදට සාපේක්ෂව ඉතාමත්ම ඉහළ අගයක තමයි පවතින්නේ. දින දෙකක් ඇතුළත මේ විදිහට 93 දෙනෙක් බිහාර් ප්‍රාන්තයේදී මේ අකුණු සැරවලට ගොදුරු වෙලා තියෙනවා. රජය යම්කිසි විදියකට පියාමාර්ග අරගෙන තියෙනවා ජනතාව විශේෂයෙන්ම ගොවීන්ව දැනුවත් කරන්නට. මොකද ඔවුන්ගේ කුඹුරේ වැඩ කරන අවස්ථාවේදී අයහපත් කාලගුණයක තියෙන අවස්ථාවකදී ඔවුන් කුඹුරේ හිටපුවාම හුඟක් අය මේ කුඹුරේදීම තමයි මේ අකුණු සැරවලට ගොදුරු වෙන්නේ. ඉතින් මේක වෙනදට වඩා සංඛ්‍යාව වැඩි නිසා තමයි මේ වෙනකොට ඒක ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් වසරකට සාමාන්‍යයෙන් ඉන්දියාවේ 2500ක් විතර රට පුරාම මේ විදිහට අකුණු වලට ගොදුරු වෙනවා. නමුත් එක ප්‍රාන්තයක දින දෙකකදී ඇතිවෙච්ච වැඩිම මරණ සංඛ්‍යාව මේ හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ.
ඔබ දැන් මේ වෙනකොට දන්නවා ඉන්දියාවේ බොහෝ කලක් වාසය කරපු ශ්‍රී ලාංකික දමිල සරණාගත පිරිසක් යාත්‍රාවක නැගිලා ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත බලා ආපු ගමනේදී ඔවුන්ගේ යාත්‍රාවේ යම්කිසි වූ දෝෂයක් හටගත්ත ඔවුන් විශේෂයෙන්ම මේ ඉන්දුනීසියා මුහුදු කලාපය ආශ්‍රිතව ගමන් කරමින් සිටින අතරතුරේදී ඒ අනුව යාත්‍රාවේ සිටිය 43 දෙනා ඉන්දුනීසියානු වෙරළ බලා පිටපතා ගියා. ඉතින් ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයට තමයි මොවුන් ළඟා වුණේ. අදාළ බලධාරීන් යාත්‍රාව පිළිසකර කරලා නැවත වතාවක් ජාත්‍යන්තර මුහුදට මොවුන් මුදවා හැරියා. ආපු අතක් බලාගෙන අනේක තමයි දැන් මේගොල්ලන්ට කරන්න තියෙන අපිට වගකීම බාරගන්න බැහැ කියලා තමයි ඉන්දුනීසියානු රජය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ. මේක ජාත්‍යන්තරව විශාල වශයෙන් ආන්දෝලනයට ලක්වුණු සිදුවීමක් බවට පත් වුණා. ඔබ දැන් මේ සිදුවීම දන්නවා ඇති. විවිධ මාධ්‍ය මේ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රචාරය කරමින් සිටි පසුගිය සතිය පුරාම පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත කවුන්සිලයේ මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළා. පිළිකුල පළ කළා ඉන්දුනීසියානු රජයේ ක්‍රියාකලාපය පිළිබඳව ඔවුන් අන්තර්ජාතික සරණාගත ප්‍රතිපත්තිය උල්ලංඝනය කළා කියලා තමයි එක්සත් ජාතීන්ගේ සරණාගත කවුන්සිලයේ සඳහන් කළේ. ඉතින් ඇති වුණු මේ දැඩි බලපෑම හමුවේ ඉන්දුනීසියානු රජය නැවත වතාවක් මේ බෝට්ටුව තම රටට ගෙන්වාගෙන තම රටේ තාවකාලික නවාතැන් සහ රැකවරණ ලබා දුන්න මේ සරණාගත පිරිසට. දැන් මේ කතාව කවුරුත් දන්නවා. දැන් මොවුන්ට මොකද වෙන්නේ කියන කාරණාව තමයි බලාගෙන ඉන්නේ කවුරුත්. ඒ අතරතුරේදී මා දැනගන්නට කැමති යමල් ශ්‍රී ලංකා රජය තමන්ගේ මේ ශ්‍රී ලාංකික පුරවැසියන් සම්බන්ධව කිසියම් වූ මතයක් හෝ අදහසක් හෝ තීන්දුව තීරණයක් අරගෙන තියෙනවද කියලා දැනගන්න.
දිලක්ෂි, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ඩිසිල්වා ප්‍රකාශයක් කළා. ඔහු කියා සිටියේ මේ වෙනකොට මේ යාත්‍රාවේ ගමන් කරපු පිරිස ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන නමුත් අවුරුදු ගාණක් ඉන්දියාවේ සරණාගත කඳවුරු වල රැඳී සිටපු අයවලුන් කියලා හඳුනාගෙන තියෙනවා. නමුත් ශ්‍රී ලංකා රජයේ තීන්දුවක් අරගෙන තියෙනවා මේ පුද්ගලයන්ට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට අවශ්‍ය නම් ඔවුන්ට ඒ අවශ්‍ය පහසුකම් සැලසීමට රජය ඉදිරිපත් වෙනවායි කියලා. මේ වෙනකොට ශ්‍රී ලංකා තානාපති අංශ සරණාගතින් සමග කතා කරලා ඔවුන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක සාකච්ඡා කිරීමටත් කටයුතු කරලා තියෙනවායි කියලා. මේ පුද්ගලයන් තමිල්නාඩු වෙරළෙන් පිටත් වුණත් ඔවුන් ශ්‍රී ලාංකිකයන් නිසා ශ්‍රී ලංකාවට බාර ගැනීමට රජය දැන් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම දැන් සිද්ධ වෙමින් තියෙනවායි කියලා වාර්තා වුණා. ඒ එක්කම ඉන්දුනීසියානු බලධාරීන් සමග කරපු සාකච්ඡාවලදී ඔවුන් යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. මේ පුද්ගලයන් නැවතත් ඔවුන්ගේ බෝට්ටුවට දමලා ඔවුන්ව නැවතට මුහුදට තල්ලු කරන්නේ නැතිව මීට වඩා මානුෂීය විදියට මේ ප්‍රශ්නේ දිහා බලලා ඔවුන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කටයුතු සම්පාදනය කරා.
හොඳයි මල්ලි, එහෙමනම් අපි සූතිවන්ත වෙනවා මේ සතිය තුළදී අන්තර්ජාතික වඩාත් වැදගත් වන කරුණු කාරණා පැහැදිලිව විස්තර කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි. ලබන සතියේ සිකුරාදා හමු වෙනකන් ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.